සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියාති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ පෙබරවාරි මාස 15 වෙනි දින ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අභාවප්‍රාප්ත වූ කැලිෆෝනියා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ආරම්භක සභාපති වෛද්‍ය කරුණරත්න මැතිණියට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා කරුණරත්න පවුලේත් ඒ වගේම කරුණා තිලක පවුලේත් හෙට්ටිආරච්චි පවුලේත් සියලු දෙනා විසින් අද ධර්මදේශනාවෙහි දායකත්වය දරන්නේ වෛද්‍ය කරුණාරත්න මැතිණිය කාංචනා කරුණාරත්න මැතිණිය විශේෂයෙන් බොහෝම කරුණා මෛත්‍රියෙන් යුක්තව භික්ෂුන් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් සද්ධාවෙන් තමන්ගේ වෛද්‍ය වෘත්තිය වෛද්‍ය දැනුම උපයෝගී කරගෙන විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට බොහෝම වෛද්‍ය ප්‍රතිකාර සිද්ධ කරපු නොමිලේ ඒ සියල්ලක් කරලා දුන්නු ඒ වගේම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සලසා දුන්නා වගේම තමන්ගේ වෘත්තීය කුසලතාවයන් අනුව සමස්ත සමාජයටම මහත් වූ සේවාවක් සිදු කරපු තරුණ වෛද්‍යවරියක්. ඉතින් එතුමිය කොරෝනා වසංගතයේ හේතුවෙන් අභාවයට පත් වුණා. එතුමිය වෙනුවෙන් ජීවත් වෙලා ඉන්න කාලේ ඒ රෝගී වුණාට පසුව වික්ෂුන් වහන්සේලා බොහෝ දෙනෙක් ආශිර්වාද කළා අපිත් ලංකාවේ ඉඳලා විශේෂයෙන්ම අපේ සජ්ජන සංවිධානයේ සභාපතිතුමන් ඇතුළු පින්නතුන් ආශිර්වාද කළා එතුමියට නිරෝගී සම්පන්නිය සඳහා නමුත් ගෙන ආයු කාලයේ කර්ම ශක්තිය අනුව එය පෙබරවාරි මාස 15 වෙනි දින අභාවප්‍රාප්ත වෙන්නට ඉදුණා ඉතින් එතුමිය සිහි කරලා ඇමරිකාවෙත් ලංකාවෙත් විවිධ පින්කම් සිද්ධ කෙරෙනවා. ඒ පවුල්වල පින්නතුන් සියලු දෙනා එකතු වෙලා අද දවසේ මේ ධර්ම දේශනාවත් සිද්ධ කරන්නේ එතුමියට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ පෙරදරි කරගෙන. අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් දුක්ඛ සත්‍ය පාදක කොටගෙන දුක්ඛ සත්‍ය විග්‍රහ කරමින් ධර්ම දේශනාව සිදු කරන හැටියටයි අපට ආරාධනා කරන්නට යෙදුනේ. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ ධම්මපදයේ සඳහන් වෙන පින්නතුන් කොයි කවුරුත් නිතර අහලා පළපුරුදු ගාථා ධර්මයක් සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සබ්බේ සංඛාරා දුක්ඛාති, සියලුම සංස්කාර ධර්ම දුකයි කියන බව යදා පඤ්ඤාය පස්සති, යම් කිසි කෙනෙක් ප්‍රඥාවෙන් දකිනවා නම්. පස්සති කියලා කියන්නේ දකිනවා. ඒක විශේෂයෙන් අපි අවධාරණය කරලා සිහිපත් කළේ අපට මේ සියලු සංස්කාරයන් දුකයි කියලා යම් ප්‍රමාණයකට තේරුම් ගන්න, වටහා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. සුත්තමේ ඥාන වශයෙන්, චින්තාමේ ඥාන වශයෙන් අපට මේ සංස්කාර ධර්මයන් දුකයි කියන එක යම් ප්‍රමාණයකට වටහා ගන්නට පුළුවන්. ඒ වගේම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානය තුළින් අපට යම් ප්‍රමාණයකට වැටහෙනවා. නමුත් සිහිය නුවණ දියුණු කරලා ප්‍රඥාවෙන් භාවනාමය ඥානයක් හැටියට අපිට මේ සියලු සංස්කාර දුකයි කියන බව මනසට ප්‍රඥාවට හරියට අවබෝධ වුණොත් ඒක තමයි පස්සති කියලා කියන්නේ. පස්සති කියලා කියනවා දකින්නට. එතකොට අපි මේ නේත්‍රයෙන් යමක් පැහැදිලිව සුපැහැදිලිව දකින්නාසේ අපිට පුළුවන් ප්‍රඥාවෙන් යමක් දැක ගන්නට. එතකොට ප්‍රඥාවෙන් කරන්නේ මේ ආලෝකයෙන් කරන්නා වගේ කාර්යයක්. එතකොට නේත්‍රය හොඳට නිරෝගීව තිබුණා වුණාට අපිට ආලෝකය නොතිබුණොත් බාහිර අවකාශය පැහැදිලිව පේන්නේ නැහැ. ඒ වගේ තමයි අපිට සිත තිබුණා වුණාට ප්‍රඥාව නොතිබුණොත් ලෝක ධර්මතාවයන්ගේ ස්වභාවය මනවින් පේන්නේ නැහැ. ආලෝකය තිබුණා වුණත් අපිට නේත්‍රය අවදි කරන්නට බැරි වුණොත් ඒත් අපිට යමක් හරියට දකින්නට බෑ. ඒ නේත්‍රය අවදි කරන්නාසේ අපේ සිතෙහි එක්තරා චෛතසික ධර්මයක් තියෙනවා. එය හඳුන්වනවා සම්මා සතියයි කියලා. සම්මා සතිය කියලා කියන්නේ නෙත අවදි කරන්නාසේ සිත අවදි කරන්නට පුළුවන් එක්තරා චෛතසික ධර්මයක්. එතකොට නේත්‍රය අවදි කළාම අපිට පැහැදිලිව අරමුණ ඉලක්ක කරන්නට පුළුවන් වෙනවා වගේ තමයි සම්මා සතිය අවදි කළාම අපිට ලෝකයෙහි අරමුණු හරියට පැහැදිලිව ඉලක්ක කරන්නට පුළුවන්. එතකොට නේත්‍රය අවදි කරන්නා වගේ සතිය අවදි කරන්නට ඕන. ආලෝකය සුපැහැදිලිව පතිත වෙන්නාසේ ප්‍රඥා ආලෝකය අවදි කරන්න. මේ සතිය සහ ප්‍රඥාව, එහෙම නැත්නම් සති සම්පජඤ්ඤ, මේ ගුණාංග දෙක, මේ චෛතසික ධර්ම දෙක සිතෙහි අවදි වෙන ප්‍රමාණයට අපට හරියට නේත්‍රයෙන් යමක් පැහැදිලිව දකින්නාසේ මනසින් දකින්නට, ප්‍රඥාවෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට අන්නේ දැක්ම පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ මෙහිදී සඳහන් කරන්නේ යදා පඤ්ඤාය පස්සති, ප්‍රඥාවෙන් දකිනවා නම් අත නිබ්බින්දති දුක්ඛේ, එකල්හි දුක පිළිබඳව නිර්වේදයට, නිබ්බිදාවටපත් වෙනවා. එතකොට මේ නිබ්බිදාවටපත් වෙනවා කියන කාරණය ගැනත් අපි සැලකිලිමත් වෙන්නට ඕන. නිබ්බින්දති කියන පාලි වචනයට සිංහලෙන් බොහෝ තැන අර්ථ දක්වන්නේ කලකිරේ කියලා. කලකිරීම කියන වචනය ඒකට නිවැරදි වෙන්නට පුළුවන්. නමුත් කලකිරීම කියන වචනේ වර්තමානයේ භාවිතයට ගන්න ආකාරය දිහා බැලුවහම ගාක් වෙලාවට කලකිරෙනවා කියන තැන පොඩි රුස්සන් නැති ගතියක්, ප්‍රිය නැති ගතියක්, අප්‍රසන්න ගතිය, එයින් බැහැර වෙන්නට උත්සාහ කරන ගතිය, නොමනාප ගතිය, ඒ බඳු ද්වේෂ මූලික ගතියක් බොහෝ විට ඒ කලකිරීම කියන එකත් එක්ක බද්ධ වෙලා තියෙනවා වර්තමානයේ ඒ වචනේ භාවිතයට ගන්න ආකාරය දිහා බැලුවහම. ඒ නිසා නිබ්බින්දති කියන වචනයට, කලකිරීම කියන වචනයට වඩා අපිට වඩාම එහි අර්ථය හඳුනා ගන්නට පහසුයි. එහි සංස්කෘත අර්ථය මතු කරගත්තාම නිබ්බින්දති කියන පාලි වචනේ සංස්කෘත අර්ථය තමයි නිර්වින්දති. නිර්වින්දති කියලා කියන්නේ විඳින්නේ නැහැ. එතකොට නිබ්බින්දති කියලා කියන වචනේ තේරුමත් විඳින්නේ නැහැ. එතකොට විඳිනවා කියලා කියන්නේ අපි ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන්, සිතින් අරමුණු ගත්තහම ඒ අරමුණ ඇලීම්, බැඳීම් වශයෙන්, එහෙම නැත්නම් සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් යම්කිසි එහි රසයක් භුක්ති විඳිනවා. එතකොට ඒ රසය භුක්ති විඳින්න ගිය තැන තමයි අපට තණ්හා, මාන, දිට්ඨි මතුවෙන්නේ. ඒ වගේම ඇලීම්, ගැටීම් මතුවෙන්නේ ඒ විඳීම නිසා. එතකොට ඇයිද අපි විඳින්නේ? එහි විඳින්නට තරම්, එහි රසය ගන්නට තරම්, රසය ග්‍රහණය කරන්නට තරම් රසයක් ඒවාහි තියනවා, වැදගත්කමක් තියනවා, වටිනාකමක් තියනවා කියලා හිතන නිසායි අපි ඒවා විඳින්නේ. තර යම් කිසි කෙනෙකුට හරියට වැටහුනොත් ඇත්තට මේ සංස්කාර ධර්මයන්හි එහෙම විඳින්නට තරම් දෙයක් මේවාහි නැහැ. එහෙම ආස්වාදයක් ලබන්නට තරම් සුදුසු දෙයක් මේ සංස්කාර ධර්ම කිසිවක ඇත්තේ නැහැ කියලා හරියට පැහැදිලිව දැනුනොත් අන්න එතෙන් පටන් ඒත නැත්තම් නිබ්බින්දති ඒවා විඳින්නේ නැහැ. එතකොට ඇලීම් ගැටීම් වශයෙන් විඳින්නේ නැහැ, ඒවා ආස්වාදනීය වශයෙන් ගන්නෙ නැහැ. ඇයි? ඒවේ ආස්වාදනය කරන්න තරම් දෙයක් නැති බව හඳුනා ගන්න. අන්න ඒ අවස්ථාවේ අපේ මනසේ ඇතිවෙන මානසික තත්ත්වය හුදෙක් වර්තමානයේ අපි ව්‍යවහාර කරන විදිහේ කලකිරනවා කියන එක්තරා උකටලී වෙන ගතියක්ම නෙමෙයි. එතකොට ඒ විඳින් නැතුව ඉන්නකොට මනස බොහොම ප්‍රබෝධමත්ව පවතිනවා. හැබැයි ඒ ධර්මතාවයන්හි නිස්සාරත්වේ નિවර්ධිව හඳුනාගන්න. දැන් අද කාලේ හුඟක් දෙනා කලකිරෙයි කියන වචනේ, ඒ නිබ්බින්දති කියන වචනයට කලකිරෙයි කියන සිංහල අර්ථය එච්චරම යෝග්‍ය නැහැ කියලා අපිට බොහෝ විට හිතෙන්නේ. ඒ කලකිරෙනවා කියන කාරණය තුළ අපි හුඟක් වෙලාවට දකිනවා එක්තරා උකටලී ගතියක් පවතිනවා. එතන සතුටක් නැහැ. හුඟක් දෙනා ජීවිතය ගැන කලකිරිලා, තමන්ගේ පැවැත්ම ගැන කලකිරිලා, ඥාතීන් ගැන කලකිරිලා, හිතවතුන් ගැන කලකිරිලා, කරන වැඩ කටයුතු ගැන කලකිරිලා, රැකියාව ගැන, සමාජය ගැන, ලෝකය ගැන, සසර ගැන. එතකොට ඒ කලකිරුණු තැන එක්තරා මනසෙහි නොසතුටු ගතියක් හුඟක් වෙලාවට පෙනෙනවා. හැබැයි ආරයන් වහන්සේලා ලෝකයේ පිළිබඳව නිබ්බිදාවට එහෙම නැත්තම් විඳින්නේ නැති තත්ත්වයට මනසපත් කරගත්තහම ඒ විදිහට නොසතුටු ගතියක් එහි ප්‍රකට වෙලා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට ආපු රාජරාජ මහා මාත්‍යාදීන් අන්‍ය ලබ්ධිකයින් බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ සමග ප්‍රකාශ කරලා තියෙන එක්තරා ප්‍රකාශනයක් තමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නැත්නම් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අපි ඔබ වහන්සේගේ සහ ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ගේ දකින විශේෂත්වයක් තියෙනවා. ඒ මොකද්ද විශේෂත්වය? මේ අන්‍ය ශාස්ත්‍රවරු එහෙම නැත්නම් ඒ ශාස්ත්‍රවරුන්ගේ ශ්‍රාවකයෝ මේ ලෝකේ දුකයි දුකයි කියලා ඒ අය කෙස් කපන්නේ, රැවුල කපන්නේ, දත් ටික මදින්නේ, මූණ හෝදන්නේ නැහැ, ඒ වගේම ඇඳුම සෝදගන්නේ නැහැ, දාඩිය ටික පිරිසිදු කරගන්නේ නැහැ. මේ විදිහට අර අලු ගොඩවල් වල, පස් ගොඩවල් වල ලගෙමින් හරියට අපිරිසිදුව, ඒ වගේම ඉල්පුණු නහර ඇතිව බොහොම කලකිරුණු ස්වභාවයෙන්, එපා වුණු ස්වභාවයෙන් බොහොම නොසතුටින් ඉන්න ගතියක් තමයි අපි දකින්නේ. හැබැයි ඔබ වහන්සේ සහ ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ මේ ලෝකේ දුකයි කියලා අවබෝධ කරගෙන තියෙනවා, ලෝකේ දුකයි කියලා ලෝකෙට දේශනා කරනවා. හැබැයි සතුටින් ජීවත් වෙනවා. කෙස් රැවුල් කපලා, මෝන සෝදලා, දත් ටික මැදලා, ඇඳුම පිරිසිදු කරගෙන, දහඩිය සෝදලා, කය පිරිසිදු කරගෙන බොහොම සෞඛ්‍ය සම්පන්න විදිහට, ප්‍රසාද ජනක විදිහට ඔබ වහන්සේලා පවතිනවා. එතකොට ඒ නිසා අපි ඔබ වහන්සේලා ගැන වඩා ප්‍රසාදයටපත් වෙනවා. එතකොට මේ විදිහේ ප්‍රකාශනයන් අපට සූත්‍ර පිටකයේහි හමු වෙනවා. ඒ කුමක් නිසාද? ආර්යයන් වහන්සේලා ලෝකය දුකයි කියලා හරියට අවබෝධ කරගත්තාම අර විදිහට උකටලී ගතියෙන් නොසතුටින් කටයුතු කරන්නේ නැහැ. එහෙමනම් ඒ කලකිරීම කියලා අදාපි කියන වචනෙට එහා ගිය යම් ගැඹුරු දෙයක් එතන තියෙනවා. මේ සංස්කාර ධර්මයන්ගේ නිස්සාරත්වය අවබෝධ කරගත්තහම බොහොම සැහැල්ලු සිතින් අවශ්‍යතාවය සඳහා ඒවා පාවිච්චි කරනවා. හැබැයි ඒවා පිළිබඳව ඇලෙන්න ගැටෙන්නට යන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් පින්නතුනේ මේ විඳිනවා කියන එක අපි හුඟක් වෙලාවට අනවබෝධය නිසා තමයි අපි ලෝකය භුක්ති විඳින්නට යන්නේ. විඳිනවා කියලා කියන්නේ එහෙම නැත්තම් භුක්ති විඳිනවා කියලා කියන්නේ අනුභව කරනවා කියන එක විතරක් නෙමෙයි. අපි මනසින් ඒවා ඒවැහි යම්කිසි රසයක් අපි වින්දනය කරනවා. රසයක් කියලා කිව්වහම සැපදායක රසයක් විතරක් නෙමෙයි, දුක්ඛදායක රසයක් වෙන්නටත් පුළුවන්. ඒ නිසා තමයි සුඛ වේදනාව වගේම දුක්ඛ වේදනාවක් පවතිනවා. අදුක්ඛම සුඛ එහෙම නැත්තම් උපේක්ඛා වේදනාවක් පවතිනවා. වේදනා කියලා කියන්නේ අර ආරම්මන රසය විඳිනවා. එතකොට සුඛ දුක්ඛ ස්වභාවයන් විඳින්න ගියාම තමයි අපට සුඛය පිළිබඳ ඇලීම, දුක්ඛය පිළිබඳ ගැටීමක් මතුවේ. යම් කෙනෙකුට ඒ විදිහට විඳින් නැතුව ඉන්නට පුළුවන් වුණොත් තමයි අර ඇලීම් ගැටීම් වලින් සිත නිදහස් කරගෙන බොහොම සැහැල්ලු මනසින් ලෝකය දකින්නට පුළුවන් වෙන්නේ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් අපි හිතමු පුංචි කාලේ අපිට සෙල්ලම් බඩුවක් ගෙනත් දුන්නන් පස්සේ අපි ඒක බොහොම ඇලීමෙන් බැඳීමෙන් ඒක විඳිය යුතු දෙයක් හැටියට ග්‍රහණය කරගන්නවා. අපි හිතමු සරුංගලයක් ගෙනත් දුන්නොත්, රබර් බෝලයක් හම්බ වුණොත්, ප්ලාස්ටික් බෝනික්ෙක් හම්බ වුණොත්, එතකොට අද කාලෙත් ඔය වෙළඳපළේ නානා ප්‍රකාර ආකාරයෙන් ඒ වගේ සෙල්ලම් බඩු තියෙන්නේ. එතකොට පුංචි දරුවෙකුට ඒ විදිහට සෙල්ලම් බඩුවක් හම්බ වුණොත් ඒක තුරුල් කරගෙන ඒක අනිත් අයට පෙන්නලා ඒක අතපත ගාමින් ඊළඟට නිදා ගන්නකොටත් ඒක ළඟින් තියා ගන්නවා. අවදි වෙච්ච ගමන් ආපහු ඒක හොයනවා බලනවා. තව කෙනෙක් ඒක ගත්තොත් අඬනවා. ඒක ඔයාගේ නෙමෙයි මගේ කියලා වැඩිහිටියෙක් කිව්වොත් ඒගොල්ලොත් එක්කලා රණ්ඩු වෙන්නට යනවා. එහෙම නැත්නම් අඬන්න පටන් ගන්නවා. මේ විදිහට මොකක්ද මේ සිද්ධ වෙන්නේ? ඇලීම් ගැටීම් වශයෙන් ඒ වස්තුව භුක්ති විඳිනවා. දැන් අපි හිතමු අපට පොඩි දරුවෙකුට ගෙනත් දෙන සෙල්ලම් භාණ්ඩයක් දැන් අපට ගෙනත් දෙනවා. රබර් බෝලයක් හරි බෝනික්ෙක් හරි එහෙම නැත්නම් ඔය කවර නමකින් හෝ හඳුන්වන සෙල්ලම් භාණ්ඩයක් ගෙනත් දෙනවා. දැන් අපට ඒක ගෙනත් දුන්නන් පස්සේ අපට ඒක තවත් එක ද්‍රව්‍යයක් පමණයි. එතකොට ඒකේ යම්කිසි වටිනාකමක් තියෙනවා නම් අපි දන්නවා මේක වෙළඳපොලේ මෙච්චර වටිනවා කියලා. හැබැයි අපට ඒක ඇති වැදගත්කමක් නැහැ. එතකොට අපි එතනදී අපොයි මට නම් ওই සෙල්ලම් බඩු පේන්නවත් ගේන්න එපා කියලා වරලා අපි බැහැර කරන්න උත්සාහ කරන්නේ නැහැ. එපා කියලා ප්‍රතික්ෂේප කරන්න උත්සාහ කරන්නේ නැහැ. දැන් අර කලකිරෙනවා කියන තැන ගොඩක් වෙලාවට තියෙන්නේ ඉවෙන් අයින් වෙන්න, ඉවෙන් බැහැර වෙන්න, ඉවත් වෙන්න උත්සාහ කරන ගතියක්. ඒ අර රොස්සන් නැති ගතියත් එක්කලා. එතකොට ඒ අර නොසතුටු ගතියත් එක්ක. එතකොට එහෙම කල්පනා කරන්නට ගියොත් එහෙම අපිට නෑ නෑ සෙල්ලම් බඩු මට ගේන්න එපා, පලාතේවත් මට පේන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරන්නටයි වෙන්නේ. එහෙම එකක් කරන්නේ නැහැ. වැඩි හිටියාට ඒක ලැබුණෙන් පස්සේ ඒක තේරුමක් නැති, තරම් වැදගත්කමක් නැති දෙයක් හැටියට දකිනවා. හැබැයි පොඩි ළමයෙක් නම් මේක ආස්වාදයෙන් බොහොම සැලකිල්ලෙන් තියාගන්න පුළුවන් කියලා අවශ්‍ය නම් පොඩි දරුවෙකුට දෙනවා, නැත්තම් පැත්තකින් තියලා තියෙනවා. එතකොට ඒක පැත්තක තිබුණයි කියලා අපට අමාරුවකුත් නැහැ. ඒක කවුරුවත් අරන් ගියයි කියලා අපට අමාරුවකුත් නැහැ. මොකුත් අපට ඒක ප්‍රශ්නයක් නැහැ. තිබුණයි කියලා ප්‍රශ්නෙකුත් නැහැ, නොතිබුණා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. නමුත් පොඩි දරුවට එහෙම නෙමෙයි. ඒක තියෙනකොට සතුටු වෙනව, නැති වෙනකොට හඬනවා, වැළපෙනවා, දුක් වෙනවා. කුමක් නිසාද? ඒක ඇලීම් ගැටීම් වශයෙන් භුක්ති විඳින නිසා. එතකොට નિસරු බව තේරුම් ගත්තාම, අර්ථ ශුන්‍ය බව තේරුම් ගත්තාම, පළක් නැති බව තේරුම් ගත්තාම, ඒවොන්නම් පොඩි දරුවෙක් නලවා ගන්නට ප්‍රයෝජනවත් කියලා පොඩි දරුවන් නලවා ගන්නට ඒක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්තම් විසිතුරු භාණ්ඩයක් හැටියට පැත්තකින් තියලා තියන්නට පුළුවන්. නමුත් ඒවා තරම් වැදගත් දෙ නෙමෙයි, ජීවිතයට අත්‍යවශ්‍ය දෙ නෙමෙයි, නැතුව බැරි දේවල් නෙමෙයි. ඒවා තිබුණත් එකයි නැතත් එකයි, 아무තු විශේෂත්වයක් ඒවාහි නැහැ කියලා හරියට තේරුම් ගත්තාම එතෙන් පටන් එතනත්ත ඇලීම් ගැටීම් වශයෙන් ඒක භුක්ති විඳින්නේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි නිබ්බින්දති කියලා කියන්නේ. එතකොට මේ සියලු සංස්කාරයන් දුක්ඛයෝය කියලා හරියට අඳුනාගත්තන් පස්සේ, මේ සියලු සංස්කාරයන් නිසරු ධර්ම කියලා තේරුම් ගත්තන් පස්සේ, තවදුරටත් ඒවා විඳ යුතු දේවල් හැටියට දකින්නේ නැහැ. ඇලෙන්නට, බැඳෙන්නට, ගැටෙන්නට, ඒවා පිළිබඳව ගහමරා ගන්නට, ඒවා පිළිබඳව පොරබදන්නට, ඒවා උපාදාන කරගෙන සසර දුගතිගාමී වෙන්නට, ඒ තරම් වැදගත් දෙයක් මේ සංස්කාර ධර්මවල නැහැ කියන කාරණය හරියට දැනගත්තන් පස්සේ, අත නිබ්බින්දති එකල්හි නිබ්බිදාවටපත් වෙනවා, හෙවත් විඳින්නේ නැහැ ඒවා. ඒ සමග්ගෝ විසුද්ධිය, එයයි විසුද්ධිය පිණිස මාර්ගය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඇයි ඒ විඳින්න නැති බව විසුද්ධියට මඟ වෙන්නේ? තථාගතයන් වහන්සේ පටිච්චසමුප්පාදයේදී දේශනා කරන තණ්හාපච්චය උපාදාන. පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා. එතකොට මේ ඉන්ද්‍රයන්ට අරමුණු ස්පර්ශ වෙනකොට අපට වේදනාවක්. වේදනා කියලා කියන්නේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. වේදනා කියන එක පෙරේරුකාණී චන්දමල මහානායකහරු පැහැදිලි කරනවා, වේදනාව යනු ආරම්මන රසයයි. අරමුණෙහි රසය විඳින ආකාරය තමයි වේදනා කියන්නේ. එතකොට වේදනාපච්ච තණ්හා. එහෙම විඳින්න ගිය ගමන්ම අපට ඇලීම මතු වෙනවා. ඇලීම හේතු කොටගෙන තමන් ඇලෙන දේවල් වලට පරිබාහිර විඳීමක් අත්විඳින්නට සිද්ධ වුණොත් ඒකත් එක්ක ගැටෙනවා. එතකොට ඇලෙන්නට බැඳෙන්නට තරම් ප්‍රකට කාරණයක් නොවේ නම් ඒ පිළිබඳව මනස උපේක්ෂා සහගත වෙන්නට පුළුවන්. නමුත් ඒ තරම් ප්‍රකට නැහැ. වඩා ප්‍රකට වෙන්නේ අපට ඇලීම් ගැටීම් වශයෙන් දේවල් භුක්ති විඳින. ඇයිද ඇලීම් ගැටීම් වශයෙන් භුක්ති විඳින්නේ? සුඛ දුක්ඛ වශයෙන් වේදනාව දැඩිව ග්‍රහණය කරන නිසා. එතකොට වේදනාව නිසා ඒ වේදනාව විඳින්න ගිය තැන, භුක්ති විඳින්න ගිය තැන අපට ඇලීම් ගැටීම් හටගන්නවා. ඇලීම් ගැටීම් නිසා උපාදානය හටගන්නවා. උපාදානය නිසා භවය හටගන්නවා. දැන් මේ පටිච්ච සමුප්පන්නව මේ පංචස්කන්ධය නිමාවක් නැතිව නැවත නැවත සංසාරයේහි පවතින්නට අර තණ්හා උපාදානයේ හේතුවක් වෙනවා. තණ්හා උපාදානය ඇති වෙන්නේ කුමක් නිසාද? ආරම්මන රසයේ භුක්ති විඳින්නට යන නිසා. එනිසා යම්කිසි කෙනෙකුට මේ සංස්කාර ධර්මයන් එතරම් විඳ යුතු දෙ නෙවෙයි, විඳින්නට තරම් වැදගත් දෙයක් ඒවාහි නැහැ. ඒවා નિસරු ධර්ම. කොතෙක් විඳා වුණත් ඒවා ඇති ආශ්චර්යයක් නැහැ කියලා හරියට වටහා ගත්තොත් එතත් පටන් අර පොඩි දරුවා කොච්චර ආස්වාදනීයව සෙල්ලම් බඩුව භුක්ති විඳා වුණත් ඒක ඇලීම් ගැටීම් වශයෙන් පරිහරණය කළා වුණත් වැඩි හිටියාට ඒක එහෙම ඇලීම් ගැටීම් වශයෙන් විඳින්නේ නැතිව පසකින් තබා තියන්නට පුළුවන්. ඒ තිබුණත් ඔහුට වෙනසක් නැහැ. ඒ නොතිබුණත් ඔහුට වෙනසක් නැහැ. ඇයි? ඒක විඳින්නේ නැති නිසා. ඒක ආස්වාදනය කරන්න තරම් වැදගත් දෙයක් නොවේ කියලා එතනත් අදකින්න නිසා. අන්නේ සෙල්ලම් බඩුවක් පිළිබඳව වැඩිහිටියා දකින ආකාරයට සබ්බේ සංඛාරා සියලුම සංස්කාරයන් නාම ධර්ම, රූප ධර්ම, තමන් පිළිබඳ නාම රූප ධර්ම, මව, පියා, බිරිඳ, සැමියා, දරුවා, ලෝකය මේ සියල්ලක් පිළිබඳවම අන්න එහෙම විඳ යුතු තරම් දෙයක් මේවාහි නැහැ කියලා හරියට වටහා ගන්නට පුළුවන් නම් එකල්හි තෘෂ්ණාව දුරු වෙනවා, මේ භව ගමන නිමා වෙනවා. ඒස මග්ග විසුද්ධිය, මෙයි විසුද්ධියට මඟ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ විසුද්ධියට මඟ හෙළි කරගන්න සබ්බේ සංඛාරා දුක්ඛා සියලු සංස්කාරයෝ දුක්ඛ ධර්මයෝය කියලා දකින්නට පුළුවන් වෙනවා. මොකක්ද ඇත්තටම සියලු සංස්කාරයෝ දුකයි කියලා කියන්නේ? මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? අපි හුඟක් දෙනකොට දුකයි කියනකොටම සිහිපත් වෙන්නේ දුක්ඛ වේදනාව ගැන. දුක්ඛ වේදනාව කියන එක දුකයි කියලා හඳුනා ගැනීමත් සර්ව සම්පූර්ණයෙන් වැරදි කියලා බැහැර කරන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි ඒ දුක්ඛ වේදනාවක් හැටියට දැනෙන දේ දුකයි කියලා ගන්න එක ඒ ගන්නා පමණින් අපට කෙලස් නසන්නට බෑ. ඒගත්තු පමණින් අපට නිබ්බිදාවටපත් වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒගත්තු පමණින් අපට ලෝකේ යථාර්ථය දකින්නට බෑ. ඒ දුක්ඛ වේදනාව දුකයි කියලා ගන්න එක තිරිසන් සත්තු අතිනුත් යම් ප්‍රමාණයකට කෙරෙයි. දුක්ඛ සහ දෝමනස්ස දෙක සතාසි උපාවටත් දැනෙනවා. ඒ කියන්නේ සතෙකුගේ අතපයක් කැඩුණොත් ඌට ඒකේ අමාරුව දැනෙනවා. ඌ කෙඳිරි ගන්නවා, කෑ ගහනවා. තුවාලයක් සිද්ධ වුණොත් ඌට ඒකේ අමාරුව දැනෙනවා. එතකොට කායික දුක්ඛය තිරසං සතාටත් දැනෙනවා. මානසික දෝමනස්සයත් තිරසං සතාට දැනෙනවා. පැටියෙක් නැති වුණොත් ඌ කෑ ගහනවා, හඬනවා, විලාප නගනවා. ඊළඟට තමන්ට බියක් ඇති ගැන්මක් ඇති වුණොත් තමන්ව ගොදුරු කරගන්නට වෙනත් සුවිසන් සතෙක් පැමිණියොත් මරහඬ දීලා කෑ ගහනවා. ඒ කුමක් නිසාද? දෝමනස්සයේ සිතට දැනෙනවා. තාම ගොදුරු කරගන්නට දත ගහලා නැහැ. හැබැයි අර භීතියෙන් කෑ ගහනවා. එතකොට මානසික කම්පනේ, මානසික තැතිගැන්ම, මානසික දෝමනස්ස සතාටත් තියෙනවා, උටත් දැනෙනවා. කායික දුක්ඛය සතාටත් දැනෙනවා. එතකොට කායික දුක්ඛය සහ මානසික දෝමනස්සේ පමණක් දුක හැටියට දකිනවා නම් තිරිසන් සත්තුන්ටත් ඒ දැක්ම, ඒ වැටහීම තියෙනවා. ඉතින් එපමණකින් නිවන් දකින්න පුළුවන් නම් තිරිසන් සතුන්ටත් නිවන් දකින්නට පුළුවන් වෙනවා. එමඳු ලාමක දැක්මකින් පමණක් අපට කෙලෙස් නසන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ආර්යයන් වහන්සේලා දුක දකින්නේ යම්සේද ඒ ආකාරයෙන් දුක දකින්නට අපේ සිත පුරුදු පුහුණු කරන්නට ඕන. ආර්යයන් වහන්සේලා කොහොමද දුක දකින්නේ? වේදනාවෙන් නෙවෙයි පින්නතුනි, දුක්ඛ ලක්ෂණ වලින්. දුක්ඛ ලක්ෂණ යම් තැනක තියනවද ඒ ලක්ෂණ වලින් තමයි දුක හඳුනගන්නේ. වේදනාව කියන මිම්මෙන් නෙමෙයි. වේදනාව කියන මිම්මෙන් අපි දුක මනින්නට ගිය ගමන්ම දුක්ඛ වේදනාව වගේම වේදනාවේ සුඛ ස්වરૂපයකුත් පවතිනවා. එතකොට දුක්ඛ වේදනාවක් තියෙනවා වගේම සුඛ වේදනාවකුත් පවතිනවා. දුක්ඛ වේදනාව දුකයි කියලා බැහැර කරනකොටම අපේ මනස සුඛ වේදනාවෙහි ඇලෙනවා. එතකොට දුක්ඛ වේදනාව පවතින්නේ සංස්කාර ධර්මයක් හැටියට අපි ඒ ප්‍රතික්ෂේප කරන සුඛ වේදනාව යනුත් චෛතසික ධර්මයක්, එයත් සංස්කාරයක්. එතකොට එහි අපි බැඳෙනවා. උපේක්ෂා වේදනාවෙහි බැඳෙනවා. එතකොට මොකද වෙන්නේ? සබ්බේ සංඛාරා දුක්ඛා කියලා සියල්ල පිළිබඳව නිවැරදි දැක්මක් නැහැ. කටුක පීඩාකාරී වේදනාව ඇති කරන සංස්කාර ධර්මයන් දුකයි කියලා හඳුනාගෙන ඒවා බැහැර කරන්නට උත්සාහ කරනවා. සෞම්‍ය මෘදුමලොක් ප්‍රියමනාප සුඛ සෝමනස්යන් ඇති කරන සංස්කාර ධර්මයෝ සැපයි කියලා එහි ඇලෙන්නට උත්සාහ කරනවා. ඒතර සංස්කාරයන්ගේ එක් කොටසක් බැහැර කරමින් තවත් කොටසක් අල්ලා ගන්නට වෑයම් කරනවා. ඒ බඳු තැනැත්තා සසරින් මිදෙන්නේ නැහැ. ඒක තමයි දුක් විඳිනවා කියලා කියන්නේ. ඒ කියන්නේ පින්නතුනේ අපි හැමෝටම ඕන වෙන්නේ මේ අෂ්ටලෝක ධර්මයන්ගෙන් අපි කැමති කොටස විතරක් තියාගෙන ඉතිරි කොටස බැහැර කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලාභාලාභ යසායස නින්දා ප්‍රසංසා සැප දුක. එතකොට මේවා යුගල වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ සංස්කාර ධර්මයන්හි ඔය ද්වන්ද භාවය. එහෙම නැත්නම් ද්වයනිශ්‍රිත ගතිය තමයි ඒවාහි ස්වභාවය. සැප කියලා එකක් තියෙන නම් දුක කියලා එකක් තියෙන නම් දුක කියන එකක් නැතිනම් සැප කියලා එකක් අපට පණවන්න බෑ. මිටි කියලා බවක් නැතිනම් උස කියලා එකක් පණවන්නට බෑ. මිටි බවට සාපේක්ෂව අපට උස ගැන කතා කරන්න. ආලෝකයක් ගැන කතා කරන්න බෑ. අඳුරක් කියලා එකක් නැත්තම්. හොඳක් ගැන කතා කරන්න බෑ. නරකක් කියලා එකක් නැත්තම්. මේ සංස්කාර ධර්ම සාපේක්ෂවයි පවතින්නේ. ඒ නිසා හැම විටම ද්වය නිශ්චිතයි. නමුත් අපට ඕන වෙනවා ප්‍රත්‍යඥ සත්වයන් හැටියට සැප තියාගෙන දුක අයින් කරන්න. එතකොට ලාභ තියාගෙන අලාභ දුරු කරන්න, යසස තියාගෙන අයස දුරු කරන්න, ප්‍රශංසා තියාගෙන නින්දාව දුරු කරන්න. දැන් අෂ්ටලෝක ධර්මයේ කොටස් හතරක් විතරක් අපිට තියාගෙන ඉතුරු හතර බැහැර කරන්නට ඕන වෙනවා. ඒ ප්‍රයත්නයේ තුල නිරන්තරයෙන් අපි නිරත වෙනවා. එය දුක් විඳිනවා කියලා හඳුන්වනවා. එයි ඒකට දුක් විඳිනවා කියලා කියන්නේ මේ සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණය වෙන මේකක්. රහතන් වහන්සේටත් සංස්කාර ධර්ම පවතින තාක්කල්, උන්වහන්සේ පිරිනිවන් පාන තාක්කල් උන්වහන්සේට ක්ලේශ දුක්ඛය නැහැ. හැබැයි සංඛාර දුක්ඛය උන්වහන්සේටත් පවතිනවා. ඒ මේ පංචස්කන්ධේ පවතිනවනේ තාම. උපාදාන කරගෙන තෘෂ්ණා මූලිකව කෙලෙස් මූලිකව ඇති වෙන දුක්ඛය රහතන් වහන්සේට නැහැ. මානසික දුක්ඛය නැහැ. හැබැයි කායික දුක්ඛය උන්වහන්සේටත් පවතිනවා. ලෙඩ හැදෙනකොට, බඩගිනි වෙනකොට, සාපිපාසාව ඇති වෙනකොට, වෙහෙස ඇති වෙනකොට, මුගලන් හාමුදුරන්ට හොරු තලනකොට ඒ දුක්ඛ වේදනාව දැනෙනවා. ඒයි පංචස්කන්ධය තවම පරිහරණය කරන්න නිසා. ඒතර දුක්ඛ වේදනාව වෙනයි. යම්කිසි කෙනෙක් දුක් විඳිනවා කියන එක වෙනයි. රහතන් වහන්සේ දුක් විඳින්නේ නැහැ. උන්වහන්සේට දුක්ඛ වේදනාව දැනනවා. ඒක භුක්ති විඳින්නේ නැහැ. ඒයි නිබ්බින්දති. ඒ සියල්ල කෙරෙහි නිබ්බිදාවටපත් වෙලා. ඇයි එවැහි විඳ යුතු තරම් දෙයක් සාරවත් දෙයක් වැදගත් දෙයක් නැහැ කියලා උන්වහන්සේලා අවබෝධ කරගනි. ඒ අවබෝධ කරගන්නට නොහැකි වෙන තාක්කල් අපි දුක්ඛ වේදනාව ගැටීමෙන් යුක්තව, පටිඝ ස්වභාවයෙන් යුක්තව විඳිනවා. සුඛ වේදනාව ඇලීම් තෘෂ්ණා මූලිකව විඳිනවා. එතකොට ඇලීම් ගැටීම් වශයෙන්, එහෙම නැත්නම් ලෝභ ద్వේෂ වශයෙන් අපි ලෝකේ භුක්ති විඳින්නේ ඒවා වින්ද යුතු තරම් වැදගත් දෙයක් නැහැ කියන අවබෝධයට තවම අපිපත් වෙලා නැති නිසා. එතකොට සසර සැරිසරන්නා උසත්වය අර සුඛයයි කියන තමන් කැමති කොටස තියාගෙන දුක්ඛයයි කියලා තමන් අකමැති කොටස තමයි වෙන් කරන්න උත්සාහ කරන්නේ. අනේ මට මේ සසර ගැන හරි කලකිරීමක් තියෙනවා. මට නම් ආයෙනම් උපදින්න ඕනේ. නැවතනම් මේ මොකුත් ඕනේ. සියල්ල අතහරින්න ඕනේ. මේ කතා හුඟක් දෙනා ප්‍රකාශ කරන්නේ සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණය අවබෝධ කොටගෙන නෙවෙයි පින්නතුනි, දුක්ඛ වේදනාව පිළිබඳව ඇති වෙන කලකිරීම නිසා. ඒ නිසා තමයි ඒ කොච්චර උපදින්නට ඕන නැහැ, ආයෙනම් ඕන නැහැ කිව්වා වුණත් මැරෙනකොටම යලි උපදිනවා. කොමක් නිසාද? තණ්හාව දුරු කරලා නැහැ, සංස්කාර ධර්මයන්ගේ નિසරු බව අවබෝධ කරලා නැහැ, අර දුක්ඛ වේදනාව කටුක බව ප්‍රතික්ෂේප කරනවා, ඒකත් එක්ක ගැටුමක් ඇති කරගන්නවා විනා යථාර්ථය දකින්නට මනස අවදි කරලා නැහැ. ඒ නිසා පින්නතුනේ මේ සසර ගමනේ සත්වයින්ට දැනෙන දුක්ඛ වේදනාව එකක්, දුක්ඛ ලක්ෂණය තව එකක්, ඒ වගේම දුක් විඳිනවා කියලා කියන්නේ තවත් එකක්. දුක් විඳිනවා කියලා කියන්නේ දුක්ඛ ලක්ෂණ සහ දුක්ඛ වේදනාව ඒවා භුක්ති විඳිනවා. භුක්ති විඳලා ධම්නසටපත් වෙනවා. අර බුදුරජාණන් වහන්සේ හමු වෙලා රාජ මහා මාත්‍යාදීන් ප්‍රකාශ කරන ප්‍රකාශනවල තියෙන ස්වාමීනි අන්‍ය ශාස්ත්‍රවරු එයාගේ ශ්‍රාවකයෝ දුකයි දුකයි කියලා කෙස් කපන්නේ නැතුව, රැවුල කපන්නේ නැතුව, මූණ හොදන්නේ නැතුව, වැරහැලි ඇඳගෙන කෑම කන්නේ නැතුව. ඒතට ඒවා විඳිනවා. ඒවා එහෙම ගිලෙනවා. එතකොට ඔබ වහන්සේලා එහෙම නැහැ, දුක අවබෝධ කරගෙන සතුටින් ජීවත් වෙනවා. කලකිරෙන්නට දෙයක් නැහැ. ඇයි? ඒ ඒවාෙහි ස්වභාවය. ඒවා ප්‍රතික්ෂේප කළා කියලා, ඒවා සමග ගැටුණයි කියලා මට නම් ඒවා විඳින්න බැහැ කිව්වයි කියලා ලෝකේ කන පිට හැරෙන්නේ. ඒ දුක්ඛ ලක්ෂණ, දුක්ඛ ධර්ම ලෝකේ තුල පවතිනවා. සබ්බේ සංඛාරා දුක්ඛ, සියලු සංස්කාරයන්හි ඒ දුක්ඛ ලක්ෂණ පවතිනවා. ඒ නිසා අපි අර වේදනාව මුල් කොටගෙන මේ කොටස විතරක් මට ඕනේ, මේව නම් මට එපා කියලා ප්‍රතික්ෂේප කරනකොට අපි මහත් පීඩාවකටපත් වෙනවා. ඇයි? එකල හැක්කක් නෙවෙයි අපි කරන්නට උත්සාහ කරන්නේ. ලී දණ්ඩක් අරගෙන ඒ ලී දණ්ඩේ කෙලවර දෙකක් තියෙනවා. මේ කෙලවර විතරයි මට ඕන, මේ කෙලවර නම් එපා කියලා එක කෙලවරකින් අල්ලගෙන අනිත් පැත්ත වීසි කරන්න හැදුවට කරකිලා ඇවිල්ලා හිස මත පතිත වෙනවා විනා ඒ වීසි කරන්නට බෑ එක් කෙලවරකින් අල්ලාගෙන ඉන්න නිසා. වීසි කරනවා නම් අපි කෙලවර දෙකම සහිත ලී දණ්ඩ වීසි කරන්න ඕන. තියාගන්නවා නම් දෙකම තියාගන්න ඕන. කාසියක තනි පැත්තක් තියෙන කාසියක් නැහැ. ඒ පැත්ත මේ පැත්ත දෙපැත්තම මට මේ පැත්ත විතරයි ඕන, අනිත් පැත්ත එපා කියලා ප්‍රතික්ෂේප කරන්නට උත්සාහ කළාට ඒක කළ නොහැකි දෙයක්. ඇයි? එක පැත්තකට ඇලුම් කරලා ඒ පැත්ත තියාගන්න ඕන, අනිත් පැත්ත ප්‍රතික්ෂේප කරන්නටත් ඕන. ඒ වෙහෙසට කාරණයක් විනා, ඒ පීඩාවට කාරණයක් විනා යථාර්ථය ඒ නොවේ පිටතනේ. අන්න ඒ වගේ මේ සංස්කාර ධර්මයන් ද්වයනිශ්‍රිතයි. හැම විටම සැප දුක, ලාභ අලාභ, යස අයස මේ විදිහේ අන්ත දෙකකින් යුක්තයි. ඒ අන්ත දෙකෙන් යුක්ත වූ සංස්කාරයන්හි එකාන්තයක් අපි අල්ලාගෙන අනිත් අන්තයේ පමණක් ප්‍රතික්ෂේප කිරීම යථාභෝධයට හේතු වෙන්නේ, වෙහෙසට, පීඩාවට, අසහනයට හේතු වෙනවා විනා. ඒ නිසා දුක්ඛ සත්‍ය කුමක්ද කියලා වටහා ගන්නා වෙනුවට දුක්ඛ වේදනාව සමග ගැටෙමින්, සුඛ වේදනාව අපේක්ෂා කරමින්, දොම්නස සමග ගැටෙමින්, සොම්නස පමණක් අපේක්ෂා කරමින් වෙහෙසටපත් වෙන සත්වයින් අතර ආර්යයන් වහන්සේලා සබ්බේ සංඛාරා දුක්ඛා කියන මේ යථාර්ථය අවබෝධ කරලා සැපෙන් සුවෙන් ඉන්නවා. එහෙනම් මොකද්ද සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියන්නේ? දුකත් දුකයි, සැපත් දුකයි. ඇයි? දුකත් සංස්කාර ධර්මයක්, සැපයයි කියන්නේ සංස්කාර ධර්මයක්. එතකොට සැපේ කොහොමද දුක වෙන්නේ? අන්න ඒ තමයි අපි මුලින්ම සිහිපත් කරේ. අර වේදනාවෙන් දුක මැනලා හරියන්නේ නැහැ, දුක්ඛ ලක්ෂණ වලින් ඕන හඳුනා. මොනවද දුක්ඛ ලක්ෂණ? තථාගතයන් වහන්සේ දුක්ඛ ලක්ෂණ හතරක් දේශනා කරනවා. සංකත, විපරිණාම, පීලන, සන්තාප. සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බවම දුක්ඛ ලක්ෂණය. ඊළඟට විපරිණාම කියලා කිව්වේ බිඳී යන ගතිය, වෙනස් වෙන ගතියම දුක්ඛ ලක්ෂණය. පීලන කියලා කියේ පීඩාකාරී බවම, ඒ කියන්නේ අවශේෂ නාම රූප ධර්මයන්ගෙන් පීඩාවටපත් වෙන ගතියම දුක්ඛ ලක්ෂණය. සන්තාප කිව්වේ දැවෙන, තැවෙන ගතියම දුක්ඛ ලක්ෂණය. මෙන්න මේ ලක්ෂණ හතර යම් තැනක තියෙනවා නම්, ඒන් එකක් හෝ ප්‍රකට වෙනවා නම්, ඒ සංස්කාර ධර්මයේ දුක්ඛ ධර්මයක් කියලා හඳුනා ගන්න. එතකොට අපි මෙතනදී තේරුම් ගන්නට ඕනේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා බව. දැන් සැපය කියන එකත් හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන්. ඊළඟට විපරිණාමය, සැපය කියන එකත් වහා වෙනස් වෙනවා, බිඳී යනවා. ඒයි හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නිසා. ඒතර අපිට ඒක වේදනාව වශයෙන් සැපයක් හැටියට දැනුණාට, අපි ඒකට කැමති වුණාට, ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා, වහා බිඳී යනවා. ඒ නිසා දුක්ඛයෝ. එහෙමනම් මෙතන දුක්ඛ කියන්නේ පින්නතුනේ මේ කැක්කුම අමාරුව කියන කතන්දරේ නෙමෙයි, නිස්සාර වූ ධර්මය, හිස් වූ ධර්මය, තුච්ච වූ ධර්මය, නින්දිත වූ ධර්මය, අසාර වූ ධර්මය. කොතෙක් පවත්වන්නට වෑයම් කළත් කිසිදාක වගතුවක් නොවන ධර්මය. අන්න එබඳු නිසරු ධර්මය කියන එකයි දුක්ඛ කියන වචනේ තේරුම. ඒ නිසා තමයි බටහිර ලෝකේ මේ දුක්ඛ කියන එක සෆරින් කියලා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළාම වික්ෂුන් වහන්සේලා ඒක අනුමත නොකළේ. විශේෂයෙන් අපේ වල්පොළ රාහුල නායක හාමුදුරුව වැනි වික්ෂුන් වහන්සේලා, ඒ වගේම තවත් බටහිර ලෝකයේ ධර්ම ප්‍රචාරය සඳහා උනන්දු වෙන ස්වාමින් වහන්සේලා ඒ සෆරින් කියන එක දුක්ඛ කියන එකට යෝග්‍ය නැහැ කියලා දේශනා කළේ ඇයිද? ඒ සෆරින් කියනකොට අර වේදනා ලක්ෂණයෙන් අපි හඳුනා ගන්නා දුක්ඛ වේදනාවයි ගැනේ. එය නොවේ. මෙතන පවතින්නේ නිස්සාර බව, හිස් බව, අර්ථ ශූන්‍ය බව, පලක් නැති බව. කොතෙක් උත්සාහ කළත් නඩත්තු කළත් තේරුමක් නැහැ කියන ගතිය. ඒ නිසා තමයි අපි අර මුලින් සිහිපත් කළේ විඳ යුතු තරම් වැදගත් දෙයක් එහි නැහැ කියලා හඳුනා ගැනීම. එතකොට තමයි අත නිබ්බින්දති එකල්හි තමයි ඒවා නොවිඳ ඉන්නේ. ඇයි? විඳින්නට තරම් වැදගත් දෙයක් නැති නිසා. වෙනතුනේ අපි ටිකක් ඒ ගැන විමසලා බැලුවොත් අපි හිතමු යම් කිසි කෙනෙකුට බොහෝම සුඛ වේදනාවක් සෝමනස්ස වේදනාවක් දැනෙනවා. ඒ හේතුප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව එය හේතුප්‍රත්‍ය වෙනස් වෙනකොට එය වෙනස් වෙනවා. ඒ පවත්වා ගන්නට නම් නැවත නැවත අදාළ හේතුප්‍රත්‍ය ගොඩනගන්නට. එතකොට මේ හේතුප්‍රත්‍ය ගොඩනගන්න නම් ඒ සඳහා වෙහෙසෙන්නට ඕන. අපි සරල උදාහරණයක් ගත්තොත් දැන් අපිට හොඳ රසවත් ප්‍රණීත ආහාරයක් භුක්ති විඳීම කායිකවත් මානසිකවත් සුඛයක් සෝමනස්සයක්. දැන් මේ ආහාර ටික භුක්ති විඳින්න නම් අපි ආහාර පිළියෙල කරගන්න ඕන. පිළියෙල කරන්න නම් ද්‍රව්‍ය තියෙන්න ඕන. ද්‍රව්‍ය තියෙන්න නම් සම්පාදනය කරන්න ඕන. සම්පාදනය කරන්න නම් මුදල් තියෙන්න ඕන. මුදල් උපයන්න නම් ව්‍යාපාර කරන්න ඕන. රැකී රක්ෂා කරන්න. ඒ සඳහා දැන උගත්කම් හැකියාවන් තියෙන්න. ඒ සඳහා යන්තම් 6-4 තේරෙන කාලේ ඉඳලා වෙහෙස මහන්සි වෙන්නට ඕන ඉගෙනීමට උත්සාහවත් වෙන්න ඕන. දැන් එතකොට අර ආහාර ටිකක් භුක්ති විඳීමේ කායික මානසික සුඛය සහ සෝමනස්සේ විඳින්නට මුළු ජීවිත කාලෙම වෙහෙසෙන්න ඕන. මුදලට අරගෙන අනුභව කළත් එච්චර තමයි. තීකන මුදල් හම්බ කරන්න ඕන. එතකොට දැන් මේ සුවය විඳින්නට නම් ඒවා නැවත නැවත පවත්වන්නට ඕන. අද ආහාරය අනුභව කරනකොට රසය සහ සුවය දැනෙනවා. හෙට වෙනකොට ඒවත් දිරවනවා. ආයේ බඩගින්නෙනවා. ආයේ බඩගිනි වේදනාව, දුක්ඛ වේදනාව කායිකව දැනෙනවා. එතකොට ධොම්නස මතුවෙනවා. ආයෙත් ආහාර ගන්න ඕන. ආයෙත් පහවදාට ඒක ඉවරයි. නැවතත් ආහාර ගන්න. මේ මුළු ජීවිත කාලෙම ආහාර අනුභව කරලා මැරිලා ගියාම ආයෙත් අපි වෙනත් කයක් ලබනවා. ඊට පස්සේ ඒ කයටත් බඩගිනි වේදනාව දැනෙනවා, දුක්ඛ වේදනාව දැනෙනවා. ඒක වෙනස් කරලා නැවත සුවපත් කරන්න ආයෙත් අපි වෙහෙසෙන්න ඕන දඟලන්නවා. එතකොට මේ මුළු ජීවිත කාලෙම රැඳවල් වෙහෙසිලා ඒ කුසගිනි වේදනාව සුව කරලා කායික මානසික සුඛ සෝමනස්යන් විඳිනවා. ඒක අහෝසි වුණාම වෙන කයක් හම්බෙනවා. ආයෙක මුල ඉඳලා නඩත්තු කරන්න. දැන් මුළු ජීවිත කාලෙම මුළු සසර ගමනේම මෙහෙම එක එක කයවල් පෝෂණය කරලා නඩත්තු කරලා පවත්වලා දැන් අපිට මොනවද ඉතිරි වෙලා තියෙන්නේ? මොනවද දැන් අපිට ලැබිලා තියෙන්නේ? කිසිවක් නැහැ. මෙයයි සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියන්නේ. මේ වෙලාවට අපට පොඩි తాවකාලික සුවයක් දැනෙනවා. తాවකාලික ආස්වාදයක් දැනෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සංස්කාර ධර්මයන්හි දුක්ඛ ලක්ෂණ පමණක් නෙවෙයි. සුඛ වේදනාව ඇති කරගන්නට සෝමනස්ස වේදනාව ඇති කරගන්නට උපකාර වෙන යම්කිසි ආස්වාදනීය ගතියකුත් ආස්වාදනීය සටහන් මේවාහි පවතිනවා. මේ සංස්කාරයන්හි දුක්ඛයම පමණක් තිබුණා නම් මේ සත්වයින් දුකෙහි මේ සංස්කාරයන්හි ඇලෙන්නේ නැහැ. මේ සංස්කාරයන්හි ඇලෙන්නට සුදුසු ගතියකුත් ආස්වාදනය කරන්නට පුළුවන් ගතිය, ඉන්ද්‍රිය පිනවන්නට පුළුවන් ගතිය, සොම්නස ඇති කරගන්නට පුළුවන් ගතියකුත් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයන්හි පවතින. අන්නේ ගතිය ප්‍රකට කොට දකිනකොට ඇලෙනවා, බැඳෙනවා, පැටලෙනවා. කුමක් නිසාද? අවිද්‍යාව මුල් කොටගෙන තෘෂ්ණාව හටගන්නවා. ඒ තෘෂ්ණාව හටගන්නේ අර නොයැටීම නිසා. නොයැටීම කියලා කියන්නේ යථාර්ථය නොපෙනෙන නිසා. කුමක්ද යථාර්ථය? හේතුප්‍රත්‍යයෙන් හටගන්නා බව, වහා බිඳී යන බව, පීඩාකාරී බව, සන්තාපකාරී බව. ඒ නිසා කොතෙක් පැවැත්වුවත්, කොතෙක් ආරක්ෂා කළත්, කොතෙක් නඩත්තු කළත් කිසි යහපතක්, හොඳක්, වගතුවක් නැති තුච්ච වූ, නිස්සාර වූ, නින්දිත වූ හිස්ගතිය මේ සංස්කාර ධර්මයන්හි ස්වභාවය. ඒ යතහ ස්වභාවයෙන් නොයටහන ගතිය නම් වූ අවිද්‍යාව හේතු කොටගෙන තණ්හා උපාදානය හටගන්නවා. ඒන් භව පැවැත්ම සිද්ධ වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි කෙනෙක් මේ දුක දුක හැටියට යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකින්නට ඕන. ඒක නිකන් හැඟීම් වලින් වටහා ගන්නට බෑ. හැඟීම් වලින් අපි ගන්නකොට අපිට සුඛ දුක්ඛ කියන වේදනාවේ කොටස් දෙක තමයි ප්‍රකටව පෙනෙන්නේ. ප්‍රඥාවට හසු වෙන මේ දුක්ඛ ලක්ෂණය අපට වේදනාවෙන් හඳුනා ගන්නට බෑ. එය හඳුනා ගන්නට ප්‍රඥාවම අවදි කරන්නට ඕන. දැසින් පෙනෙන්නාසේ ඒතනත්තාට පැහැදිලිව මේ සංස්කාර ධර්මයන්ගේ નિසරු බව එවිට හඳුනා ගන්නට පුළුවන්, අවබෝධ කර ගන්න පුළුවන්. දැන් අපි ඔය කතා කළේ එක් උදාහරණයක් ආහාර ගැනීම. අනිත් ඒවත් එහෙම තමයි. මුදල් හරි හම්බ කරනවා, වෙහෙස මහන්සි වෙලා. එතකොට මුදල් ලැබෙනකොට අපිට කායික සුවය ලබන්නත් පුළුවන්, මානසික සුවය ලබන්නත් පුළුවන්. ඒ කායික මානසික සුවයක් ලැබුණට, ඒ ලබන්නට නම් අපි ධනය හම්බ කරන්න ඕනේ. ඒ සඳහා වෙහෙසෙන්න ඕන, මහන්සි වෙන්න, නඩත්තු කරන්න ඕන. එක භවයක ධනය හම්බ කරලා තියලා මැරිලා ගියාම ඊළඟ භවයේ ආයෙත් හම්බ කරන්න ඕන. දැන් අපි හිතමු මේ කාංචනා කරුණාරත්න වෛද්‍යතුමිය මේ ජීවිතයේ වෛද්‍යවරියක් හැටියට ඉගෙන කියාගෙන, වෘත්තියක් හැටියට තෝරාගෙන, ලෝකයටත් යහපතක් කළා, කුසලුත් සිද්ධ කළා. ඒ වගේම තමන්ගේ ජීවිතයේ යම්කිසි කායික මානසික සුඛ සෝමනස්සයක් වින්දා. ඒතර දැන් එයා අභාවයට ගියා. ඊළඟ භවයේ උපදිනකොට ඇය වෛද්‍යවරියක් හැටියට නෙමෙයි උපදින්නේ, සාමාන්‍ය මනුෂ්‍ය ලෝකෙ උපන්නෝ සාමාන්‍ය මිනිස්සෙක් හැටියට. ආය වෛද්‍ය වෘත්තිය කරන්න ඕන නම් ආය මුල ඉඳන් ඉගෙන ගන්නට ඕන. ඉගෙනගෙන පුහුණු කරන්න ඕන, නැවත ධනය හම්බ කරන්න ඕන, නැවත අලුතෙන් පටන් ගන්නට ඕන. එතකොට ඒ භවයත් ඉවර වුණාට පස්සේ ඊළඟ භවයේ නැවත ආයෙත් මුල ඉඳලා පටන් ගන්න ඕන. එතකොට මුළු සසර ගමනේම මෙහෙම හම්බ කරලා එකතු කරලා ගොඩනගලා කොමනවද ඉතුරු වෙලා තියෙන්නේ? කිසිවක් නැහැ. මේ තමයි සංඛාර දුක්ඛ. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් නෑ, අපි කුසල් කරගෙන තියෙනවනේ, කාංචනා වෛද්‍යතුමිය බොහෝ පිංකම් කරගත්තනේ මේ ජීවිතේ. හරි. එතකොට මේ පිංකමෙන් මොකද්ද වෙන්නේ? කුසලයෙන් මොකද්ද වෙන්නේ? අනාගතයේ දිව්‍ය මානුෂික සැප ලැබෙනවා. එතකොට ඒවා ස්ථවරද? ඒවා භුක්ති විඳලා ඒවත් අනිත්‍ය නිසා අහෝසි වෙලා යනවා. කුසලේ විපාකයේ සදාකාලික නැහැ. කුසලේ විපාක දෙන්න විපාක දෙන්න නිම වෙනවා. ධනය එක් භවයකින් නිම වෙනවා. කුසලය භව කීපකින් නිම වෙනවා. ඒ පමණයි පවතින වෙනස පින්නතුනි. ඒ නිසා ධනය හම්බ කළත් සැප ලැබෙනවා එක භවයකට. කුසල් සිද්ධ කළොත් සැප ලැබෙනවා භව කීපයකට. එක භවයකින් ධනය අහෝසි වෙනවා, භව කීපකින් කුසලය සැපය අහෝසි වෙනවා. එනිසයි බුදුරජාණන් වහන්සේ අර කඩිරලක් දැකලා සිනහ පහල කරන්නේ, මේ කඩිරලේ එකම කඩියෙක්වත් නැහැ පෙර සක්විති රජ නොවිච්ච කෙනෙක්. සක්විති රජ වෙන්නට තරම් කුසල් දහම් සම්පාදනය කරගෙන එතනටපත් වෙලා ඒ කර්ම ශක්තිය භුක්ති විඳලා අවසන් වුණාට පස්සේ යලිත් කුරා කොහඹුවන් බවට පත් වෙලා, මේ නිස්සාරත්වයයි හැබැයි දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ. එතකොට එය දකින්නට නොහැකි වෙනකොට අද බොහෝ දෙනා, අද ඇතැම් භික්ෂුන් වහන්සේලා පවා මේ දුක්ඛය කියන කාරණේ වරදවා අර්ථකථනය කරනවා. බොහෝ කොට ඒ ධර්මයේ විකෘති කරන කණ්ඩායම් අදහන ප්‍රශ්නයක් තමයි, අනිත්‍ය නිසා දුක ඇති වෙනවා කියන්නේ කොහොමද? අනිත්‍ය නිසා දුක නම් දැන් හිසේ කැක්කුම අනිත්‍ය වුණාම සුවයක් නැති වෙන එක දුකක්ද? එහෙම ඒ අය අහනවා. ඒ මොකක් නිසාද, දුක කියන්නේ මොකක්ද කියලා හඳුනා ගත නොහැකිව. එයා හිතන්නේ අර හිසේකක්කම තමයි දුක. ඇයි? ඒ දුක් වේදනාව නිසා. ඒතකොට හිසේකක්කම නැති වුණාන් පස්සේ ඒක දුක නෑ. ඇයි? එතකොට සංස්කාර නෙමෙයිද පවතින්නේ? එතකොට සුවයයි කියන්නේ සංස්කාර ධර්ම නෙමෙයිද? එතකොට එබඳු විදිහට ධර්මයේ විකෘති කොට දකින, විකෘති කොට විග්‍රහ කරන පුද්ගලයින්ට තමන්ට දුක අවබෝධ කරන්නත් බෑ, අන් අයට දුක අවබෝධ කිරීමේ අවකාශයත් අහුරා දමනවා. ඒ නිසා පින්නතුනි, සැප වේදනාවක් වේදනා හැටියට සැප වෙන්නට පුළුවන්. හැබැයි වේදනා හැටියට සැප වුණාට එතන තියෙන සංස්කාර ධර්මනේ. ඒ සංස්කාර ධර්ම හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නකොට ඒවා වහා බිඳී යනවනේ. ඒ නිසා පීඩාකාරී බව, සන්තාපකාරී බව කියන මේ ලක්ෂණ දෙක තමයි අපි දුක්ඛයෙහි ප්‍රකටව දකින්නේ. නමුත් ඒ දෙක විතරක් දැකලා දුක අවබෝධ කරන්න බෑ. ඒ දුකෙහි එක්තරා කොටසක් පමණයි. ඉතිරි කොටස අවබෝධ කරගන්නට නම් සංකත විපරිණාම ලක්ෂණ දෙක හඳුනා ගන්න. මේ ලක්ෂණ හතරම කැටි කරලා තමයි චතුරාර්ය සත්‍ය දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අපියෙහි සම්පයෝගෝ දුක්ඛෝ පියෙහි විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංචපාදානක්ඛන්ධා දුක්ඛ. මේ අටවැදෑරුම් ආකාරයෙන් චතුරාර්ය සත්‍ය කතාවේදී, දුක්ඛ සත්‍ය කතාවේදී බුදුරජාණන් වහන්සේ අර සංකත විපරිණාම පීලන සන්තාප කියන ලක්ෂණ හතරෙන්ම දුක් හැටියට හඳුනාගත හැකි කාරණා සියල්ලක් එකට කැටි කරලා දක්වනවා දුක් සත්‍ය දේශනාවේ. ඇයි ඒ? ගැඹුරින් වටහාගත නොහැකි තැනත්තාට සරල තැන ඉඳලා ගැඹුරට යන්නට, ජීවිතයේ ස්වභාවය අවබෝධ කරන්නට උන්වහන්සේ දේශනාව සිද්ධ කරනවා. ତତେ ಜಾතිපි දුක්ඛ, ඉපදීම දුකයි. ඉපදීම දුකයි කියන එක එකවරම සත්‍යයින්ට වැටහෙන්නේ නැහැ. මිනිස්සුන්ට හිතෙන්නේ ඉපදීම සැපයි කියලා. එතකොට දරුවෙක් උපදිනකොට තමන්ගේ උත්පත්තිය අපිට බොහොම සතුටක් හැටියට දේවල් ලැබෙන එක සතුටක් හැටියට දේවල් අහිමි වෙන එක නැති වෙන එක තමයි අපිට දුකක් හැටියට දැනෙන්නේ. හැබැයි ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් ඒ ඉපදීමම ලැබීමම තමයි ප්‍රධාන දුක්ඛය. කුමක් නිසාද? ඉපදුණු නිසා තමයි මේ සංස්කාරයන් පැවැත්වීම, නඩත්තු කිරීම, වෙහෙස, පීඩාව මේ සියල්ල තියෙන්නේ. ලැබුණු නිසා තමයි ඒවා නඩත්තු කිරීම, පැවැත්වීම පිළිබඳ සියලු දුක් දුම්රස් හටගන්නේ. ඒ නිසා ලෝකයේ ප්‍රතජන සත්‍යය දකින්නේ ඉපදීම සැපයක් හැටියට, ලැබීම සැපයක් හැටියට ආර්යයන් වහන්සේලාගේ දැක්මට අනුව මේ සංස්කාර පුඤ්ජේහි ඉපදීම, පංචස්කන්ධේ හට ගැනීම, දේවල් තමන්ට හිමිවීමම සංස්කාර ගොඩගසා ගැනීමක්, එය නැවත නැවත නඩත්තු කිරීමේ වෙහෙසක් පමණයි. ඒ නිසා ප්‍රධාන දුක්ඛය වෙනවා උත්පත්තියම හට ගැනීම. නමුත් එය හඳුනා ගන්නට බොහෝ ගැඹුරින් ප්‍රඥාව අවදි කරන්නට ඕන. ඊළඟට කාටත් ප්‍රකටව දැනෙන කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ ජරාපේ දුක්ඛ. ජරාව කියලා කියන්නේ වයස්ගත වීම, ඉන්ද්‍රිය දුර්වල වීම, ඇහැ පේන්නේ නැතු යන එක, කන ඇහෙන්නේ නැතු යන එක, දත් ටික හැලෙන එක, ඇඟ රැලි වැටෙන එක, අතපය වාරු නැති වෙන, කකුල තිබ්බහම තියෙන තැන නෙමේ තියෙන්නේ, මතකය ගිලිහිලා යනවා. මේ විදිහට කායිකවත් මානසිකවත් ඇති වෙන දුර්වලකම තමන්ට පීඩාවක් හැටියට දැන. හොඳට පෙනිච්ච ඇස් දෙක පේන්නේ නැති වෙනකොට අපට අමාරුයි. කායිකව අමාරුවක් නැතුව වුණත් මානසිකව ඒක පීඩාවක් හැටියට දැනෙනවා. කන් දෙක ඇහෙන්නේ නැති වෙනකොට අපිට කය සමතුලිත බව පවත්ව ගන්න අමාරුයි. ඒතකොට කයටත් පීඩාවක්, මනසටත් පීඩාවක්. ඇස් දෙක පේන්නේ නැති වෙනකොට කය සමබරව පවත්ව ගන්න බැහැ. කයටත් පීඩාවක්, සිතටත් පීඩාවක්. ගත වාරු නැති වෙනකොට ගතට සිතට දෙකටම පීඩා. එතකොට මේවා කාටත් දැනෙන පීඩාවන්, දැනෙන දුක්ඛයන්. අර සන්තාප පීලන කියන ලක්ෂණ දෙකෙහි ප්‍රකටව දැනෙනවා. සංකත විපරිණාම ලක්ෂණ දෙකෙහි පවතිනවා. ඒ විපරිණාමයේ නිසා තමයි, වෙනස් වීම නිසා තමයි ඒ తත්වේ උදා වෙන්නේ. හැබැයි එහි යම්කිසි පීඩාකාරී බවක් දැනෙන නිසා සාමාන්‍ය ලෝකයට ඒ පහසුවෙන් වටහන්නට පුළුවන්. ඊළඟට ව්‍යාධිපි දුක්ඛෝ. ව්‍යාධිය ලෙඩවීම දුකයි, මරණම්පි දුක්ඛං, මරණය දුකයි. ඒව කාටත් දැනෙන දේවල්. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රේමනාපදයෙන් වෙන්වෙන්වට වීම දුකයි. ඒක කාටත් දැනෙනවා. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රිය අමනාප අරමුණු හමු වීම දුකයි. පුද්ගලය පමණක් නෙමෙයි, ද්‍රව්‍ය, ස්ථාන, ගඳ, සුවඳ, දර්ශන, ශ්‍රවණ, අපි කැමති නැති ඒවා එහෙනකොට ඒක පීඩාවක්. එතකොට පියේහි විප්පයෝග, අප්පියේහි සම්පයෝග කියන්නේ පුද්ගලයන් සම්බන්ධව පමණක් නෙමෙයි, ෂඩේන්ද්‍රයන්ටම ආරම්මන අරමුණු වෙන ආරම්මණයන්ගේ ප්‍රියාප්‍රිය ස්වභාවය මත අපට පීඩාවක් දැනෙනවා. එතකොට යම් පිච්ඡං නලභති තම්පි දුක්ඛං. යමක් කැමති වෙනවා නම් ඒ නොලැබීම දුකක්. ඇයිද ඒ දුකක් වෙන්නේ? ඒකට කැමති වෙච්ච නිසා. අර රහතන් වහන්සේලාට ඒ දුක්ඛය නැත්තේයි උන්වහන්සේලා කිසිවකට කැමති නොවන නිසා. කැමති නොවෙන්නේ අකමැති නිසා නෙමෙයි, කැමති වෙන්නට තරම් දෙයක් නැති නිසා. අත නිබ්බින්දති, එකල්හි නිබ්බිදාවටපත් වෙනවා, විඳින්නේ නැහැ. එතකොට මේ විදිහට කාටත් දැනෙන දුක්ඛ, දුක්ඛයේ අවස්ථා ටිකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අවසානයේට සියල්ල කැටි කොට දේශනා කරනවා. සංකිට්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේපෙන් ගත්තොත් ඔක්කොම ටික කැටි කරලා ගත්තොත් හැබැයිම දුක වෙන්නේ කුමක්ද? පංචඋපාදානස්කන්ධේ. මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංචස්කන්ධය මානසිකව උපාදාන කිරීමයි සියලු දුක්ඛයට හේතුව. ඇයි? උපාදාන පච්චා බහු. උපාදානය නිසා තමයි යලි යලි හටගන්නේ. එතකොට ඒ හටගන්නා බව නිසා තමයි මේ සියලු සංස්කාර දුක්ඛය පවතින්නේ. ඇයිද හටගන්නේ? උපාදානය නිසා. එහෙමනම් ඒ උපාදාන කර ගැනීමම මානසික දුක්ඛයක් වෙනවා. ඒ උපාදාන කර ගැනීමම සාංසාරික දුක්ඛයක් වෙනවා. රහතන් වහන්සේ උත්පත්ති ලැබලයි ඉන්නේ. නමුත් උන්වහන්සේගේ අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කරලා කෙලස් නැසලා නිසා උන්වහන්සේට උපාදාන දුක්ඛය නැහැ. ඒ නිසා රහතන් වහන්සේට පංචෝපාදානස්කන්ධ දුක්ඛය නැහැ. නමුත් උන්වහන්සේට පංචස්කන්ධ දුක්ඛය තියෙනවා. රූපය තවම පවතිනවා, වේදනාව පවතිනවා, සංඥා පවතිනවා, සංඛාර පවතිනවා, විඥාන පවතිනවා. පවතින නිසා ඒ පැවැත්ම පිළිබඳ දුක්ඛ වේදනාවක් සහ පැවැත්ම පිළිබඳ දුක්ඛ ලක්ෂණ උන්වහන්සේ තුළ ප්‍රකට වෙනවා. හැබැයි උපාදානයක් නැති නිසා, දැඩිව තෘෂ්ණාවෙන් ග්‍රහණය කරගන්න නැති නිසා උන්වහන්සේට මානසික දුම්නස, මානසික දුක්ඛය, මානසික පීඩාව උන්වහන්සේට ඇත්තේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේගේ පරිණිරවාණය දෙයාකාරයකින් දක්වනවා. සෝපදිශේෂ පරිණිරවාණ සහ අනුපදිශේෂ පරිණිරවාණ. සෝපදිශේෂ පරිණිරවාණ කියලා කියන්නේ පංචස්කන්ධය සංඛ්‍යාත උපදීන් සංස්කාර ධර්ම තිබියදී ක්ලේශයන් පමණක් අහෝසි කරනවා. ඒ ක්ලේශ පරිණිරවාණය. එහෙම නැත්නම් සෝපදිශේෂ පරිණිරවාණය. එතකොට අපි පිරිනිවන් පානවා කියලා අදහස් කරන අභාවයටපත් වෙන තැන අනුපදිශේෂ පරිණිරවාණය. උපදිශේෂ නොකොටම පංචස්කන්ධ සංඛ්‍යාත උපදීනොත් අහෝසි වෙමින් සියල්ලක් නිමවටපත් වෙනවා. ඒ තමයි සැබෑම පරිණිරවාණය. ඒතොර ක්ලේශ පරිණිරවාණය සහ ස්කන්ධ පරිණිරවාණය වශයෙන් උත් එය හඳුන්වනවා. එහෙම නැත්නම් සෝපදිශේෂ පරිණිරවාණ සහ අනුපදිශේෂ පරිණිරවාණ වශයෙන් උත් එය හඳුන්වනවා. ඒතොර එසේ පිරිනිවෙන්නට පුළුවන් වෙන්නේ කුමක් නිසාද? අත නිබ්බින්දති මේ සංස්කාර ධර්මයන් සබ්බේ සංඛාරා දුක්ඛාති. සියලුම සංස්කාර ධර්මයන් දුක්ඛ කියලා කියන්නේ එතකොට අමාරුයි කැක්කුමයි කියන එක විතරක් නෙමේ, මේ සියලුම සංස්කාර ධර්මයන් නිස්සාර ධර්මයෝය. මේවා විඳින්නට තරම්, ඇලෙන්නට තරම්, බැඳෙන්නට තරම්, නඩත්තු කරන්න පවත්වන්නට තරම්, ඒවා නිසා මොසපත් වෙලා උපාදාන කරගෙන දුගතිගාමි වෙන්නට තරම්, ඕනෝන් සමග දබර කරගන්නට තරම්, තෘෂ්ණාවෙන් වැළඳ ගන්නට තරම් වැදගත් යමක් මේ සංස්කාර ධර්මයන්හි ඇත්තේ නැහැ කියන කාරණය යමෙක් පුට හරියට වැටහුනොත් අත නිබ්බින්දති දුක්ඛේ. එකල්හි මේ සංස්කාර දුක්ඛය පිළිබඳව නිබ්බිදාවට හෙවත් නොයල්මටපත් වෙනවා. ඒ සමග්ව විසුද්ධියා මෙයි විසුද්ධියට විමුක්තියට මාර්ගය කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. එනිසා දුක දුක හැටියට අවබෝධ කරගෙන දුකෙහි හේතුව තණ්හා උපාදානයේ බව නිවැරදිව වටහාගෙන ඒ තණ්හා උපාදානයේ දුරු කළ තැන දුක්ඛ සමෝහයම නිරුද්ධ වෙනවායි කියලා වටහාගෙන ආර්ය ශ්‍රාංක මාර්ගය අනුගමනය කරලා සම්මා දිට්ඨිය අවදි කරගෙන යදා පඤ්ඤාය පස්සති මේ සංස්කාරයන්ගේ નિසරු බව යම් දිනක ප්‍රඥාවෙන් දකින්නට පුළුවන් නම් එකල්හි අවිද්‍යාව දුරු වෙනවා. එතන සියලු දුක් සමෝහය නිමා වෙනවා, විමුක්තිය ලබනවායි කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ දුක දුක හැටියට නුවණින් අවබෝධ කරගෙන ඒ දුක් වූ සංස්කාර ධර්මයන්හි නොයල්ම දියුණු කරගන්නට ප්‍රඥාවෙන් දකින්නට මේ සුද්ධහම් කරුණ හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනෝ. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය ඥාතීන්ටත් ඔබ හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ පෙබරවාරි මාස 15 වෙනි දින ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අභාවප්‍රාප්ත වුණු කැලිෆෝනියා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ආරම්භක සභාපති වෛද්‍ය කාංචනා කරුණරත්න මැතිණියට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා කරුණරත්න පවුලේත්, කරුණාතිලක පවුලේත්, හෙට්ටිආරච්චි පවුලේත් පින්වත් පිරිස විසින්. ඒ වෛද්‍ය කරුණාතිලක වෛද්‍ය කාංචනා කරුණරත්න මැතිණියට පුණ්‍යානුමෝදනා කරනවා වගේම එතුමියගේත්, පුලස්ති කරුණාතිලක මහතාගේත්, පර්ලෝසපත් ආදරණීය පියවරුන් වන තිලක් කරුණාරත්න මහතා සහ තිලක් කරුණා තිලක මහතාටත්, ලීලා හෙට්ටිආරච්චි මිත්තණියටත් නිවන් සුව ප්‍රාර්ථනා කිරීම, සුජීවත්ව සිටින ආදරණීය මෑණිවරුන් වන චන්ද්‍රාණී කරුණාරත්න මැතිණියට සහ ඩොරින් කරුණා තිලක මැතිණියට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. එවැගේම වෛද්‍ය කාංචනා කරුණාරත්න මැතිණිය රෝගාතුරෝ දින පටන් දිනපතා විශේෂ පූජා සහ ආශිර්වාදාත්මක පින්කම් රැසක් පැවැත්වූ ලොස් ඇන්ජලීස් ධර්ම විජය විහාරස්ථානයේ විහාරස්ථානාධිපති පූජ්‍ය වල්පොල පියනන්ද නායක ස්වාමින් වහන්සේ ඇතුළු එම විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලාටත්, කැලිෆෝනියාවේ වෙස්ට් හීල් හි ශාන්තිනිකේතන බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කුරුන්දංකුල මේ ශාන්ත ශෝබන ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයටත් ගෞරවපූර්වක පුණ්‍යානුමෝදනා කිරීම, ආශිර්වාද කිරීම, ඒ වගේම සියලුම වෛද්‍ය සහ හෙදි මණ්ඩලයටත් වෛද්‍ය කාංචනා කරුණාත්න මැතිණියගේ සහ පුලස්ති කරුණාතිලක මහතාගේ සහ ඉසුරු පුතාගේ සියලුම ඥාති හිත මිත්‍රාදී සැමටත් පුණ්‍යානුමෝදනා කරමින්, දේශකයන්න් වහන්සේටත් ලෝකවාසී සැමටත් සෙත් ප්‍රාර්ථනා කරමින් අද පින්කමෙහි දායකත්වයේ දරන්නේ. හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම, ධර්ම දානමේ මහ පිංකමක්, තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමේ පිංකම, ඒ දෙයාකාර කුසලයේම ප්‍රඥාව දිනු කර ගන්නට හේතු වෙනවා. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් පෙබරවාරි මාස 15 වෙනි දින මිය පරලෝ යන්නට දුණු වෛද්‍ය කාංචනා කරුණාරත්න මැතිණිය ඇතුළු ඒ මිය පරලෝ ගිය ආදරණීය පියාණන් වහන්සේලා ඇතුළු પરම්පරාගත සියලු ඥාති හිත මිත්‍රාදීන් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ, දේව මාතාවෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් එහෙන්න ආරක්ෂා කෙරෙත්වා. සුජීවත්ව සිටින ආදරණීය මව්වරුන්ටත්, ඒ වගේම පුලස්ති කරුණාතිලක මහත්මයා, ඉසුරු පුතණුවන් ඇතුළු ඒ පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත්, කරුණාරත්න පවුලේත්, කරුණාතිලක පවුලේත්, හෙට්ටිආරච්චි පවුලේත් සෑම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදේ රැකවරණේ නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලයේ මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්. කාංචනා කරුණරත්න වෛද්‍යතුමිය රෝගාතුර අවස්ථාවේ පටන් ආශිර්වාද කළ ගෞරවනීය මහා සංඝරත්නයටත්, උදව් උපකාර කළ වෛද්‍ය මණ්ඩලයේ, හෙදි මණ්ඩලයේ සියලු දෙනාටමත්, ඥාති හිත මිත්‍රාදී සැමටත්, දායකත්වයේ දරන පින්නතුන්ටත්, මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රවයත් නම් මේ සියල්ලක් දුර වේවා. ආයුරාරෝග්‍ය භාග්‍ය සම්පත් වර්ධනය වේවා. නිදුක්ව නිරෝගීව සුවපත්ව සුවසේ කුසල් දහම් වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.